Welcome to Ask the Talks podcast.
Right, කට්ටියටම ආයුබෝවන්. අදත් විද්‍යාත්මක වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එකේ තව එපිසෝඩ් එකක් අපි පටන් ගන්නවා. මේක තමයි අපේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක. ඉතින් ගොඩක් ලොකු දිග ගමනක් අපි ආවා. ඉතින් මේක අර විද්‍යාඥෙක් එක්ක කතා කරන අන්තිම එපිසෝඩ් එක වුණාට සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක අපි ලබන සතියේ ගේන්න බලාපොරොත්තු වෙනවා Q&A session එකක් විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම ලබන සතියේත් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකත් ඕගොල්ලන්ට වෙනදා වගේම පොඩ්කාස්ට් එකක් විදිහට Apple Podcast, Google Podcast, Spotify කියන apps වලින් අහන්න පුළුවන්. දැන් කලින් ප්‍රෝග්‍රෑම් වල කතා කරපු සයන්ටිස්ට්ලා ගොඩක් අපිට හම්බුණා. ඒගොල්ලෝ ඔක්කොම මේ PhD එක අරගෙන තියෙන්නේ පිටරට, يعني ලංකාවෙන් පිට විශ්වවිද්‍යාලවල. නමුත් අද අපිට පුළුවන් වෙලා තියෙනවා ලංකාව ඇතුලේ PhD එකක් කරපු සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඉතින් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන ප්‍රෝග්‍රෑම් එකක් වෙයි කියලා හිතනවා. ඒ සයන්ටිස්ට් තමයි ආචාර්ය ප්‍රසංග මන්තිලක. විශේෂත්වය වෙන්නේ ඌට පුළුවන් වෙලා තියෙනවා ඌ PhD එකට කරපු පරේක්ෂණ වලින් මේ ස්ටාර්ට්අප්ස් කියනවා අපි, කියන්නේ කර්මාන්ත කියලා, කියන්නේ ඒ ස්ටාර්ට්අප්ස් කීපයක් පටන් අරගෙන ඒවා මාකට් එකට ගෙනල්ලා සල්ලි හම්බ කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් විදිහට ඩිවලොප් කරන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔහු දැනට පරීක්ෂණ කරන්නේ ස්ටාර්ට්අප්ස් විදිහට ඩිවලොප් කරන්න පුළුවන් පරීක්ෂණ තමයි. ඉතින් ඒ රිසර්ච් ගැන අනිවාර්යෙන් අපි ගොඩක් කරුණු කතා කරමු ඉස්සරහට යද්දී. ඉතින් ප්‍රසංගය ආයුබෝවන් කියලා අපි ප්‍රෝග්‍රෑම් එකට සාදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන්.
හරි, අපි කලින් ප්‍රෝග්‍රෑම් කීපයක කතා කළා ලංකාවේ කොච්චර මේ නැචුරල් රිසෝර්සස් තියෙනවද, ඒවයින් වැලියු ඇඩ් කරලා ප්‍රොඩක්ට්ස් කොච්චර හදලා මේ ආදායමක් ගන්න පුළුවන්ද කියලා, විශේෂයෙන්ම ආචාර්ය නිල්වලා, ඊට පස්සේ ආචාර්ය මුදිත සේනරත් යාපා, ඒ වගේම ළඟදි කතා කළා ආචාර්ය චන්දිම ගෝමස්. ඒ කතා කරපු පුද්ගලයෝ කිව්වා අපිට මේ ලංකාවේ කොච්චර නැචුරල් රිසෝර්සස් තියෙනවද, ඒව වලින් කොහොමද මේ ප්‍රොඩක්ට්ස් ඩිවලප් කරන්න කියලා. ඉතින් දැන් ප්‍රසංග අයියා මේ ෆීල්ඩ් එක ගැන එක්ස්පර්ට් කෙනෙක්. ඔහු දැනට පේරාදෙණිය කැම්පස් එකේ මේ පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඉතින් ප්‍රසංගය අපිට මුලින්ම කියන්නකෝ මේ PGIS එක, ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් කියන්නේ මොකද්ද, සහ ඔබ දැනට PGIS එකේ මොනවද කරන්නේ කියලා.
PGIS එක නැත්නම් විද්‍යා පශ්චාත් උපාධි ආයතනය කියලා කියන්නේ දැන්ට අවුරුදු 26ක් පමණ තියෙන බේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව තියෙන පශ්චාත් උපාධි පිරිනමන ආයතනය. මේක තමයි ඇත්තම ලංකාවේ ගත්තත් ප්‍රධානම පශ්චාත් උපාධි පිරිනමන ඉන්ස්ටිටියුට් එක කියලා කියන්න පුළුවන්. ආයතනික ඉන්ස්ටිටියුට් එකක් විදිහට තියෙන කොළඹ විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල වලින් පශ්චාත් උපාධි පිරිනමුවට ඉන්ස්ටිටියුට් එකක් විදිහට තියෙන්නේ අපේ ආයතනය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ විදිහේ ඉන්ස්ටිටියුට් තුනක් තියෙනවා. කෘෂි විද්‍යාවට සහ ඊළඟට කලා විෂයන් වලට තියෙන විද්‍යා විෂයට තියෙන අපේ ආයතනය. මේකේ දැනට ශිෂ්‍ය ශිෂ්‍යව මේ වෙනකොට මේ 3000ක් පමණ රෙජිස්ටර් වෙලා එයාලගේ මේ උපාධි හදාරමින් පවතින. ඒ කියන්නේ ප්‍රථම උපාධියෙන් පස්සේ මාස්ටර්ස් ඩිග්‍රී එක කරන්න පුළුවන්, ඊළඟට Master of Science MSc එක කරන්න පුළුවන්, ඊළඟට MPhil කියන්නේ Master of Philosophy, ඊළඟට PhD Doctor of Philosophy කියන ඩිග්‍රීස් කරන්න පුළුවන් මේ ආයතනයේ. එතකොට මේකේ ඇත්තටම විෂය වර්ග ඇත්තටම 11ක් කොටස් 11කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මේ එතකොට රසායන විද්‍යාංශය ගත්තා, භෞතික විද්‍යාංශය, භූ විද්‍යාංශය වගේ, ඊළඟට පරිගණක විද්‍යාව සහ සංඛ්‍යානය, ඊළඟට ගත්තාම මොලිකියුල් බයොලොජි කියන්නේ අණුක ජීව විද්‍යාව සම්බන්ධ පුළුවන්, ඊළඟට උද්භිද විද්‍යාව සහ සත්ව විද්‍යාව ඒ වගේ, ඊළඟට අපි අලුතෙන් පටන් ගත්තා මේ බයෝමෙඩිකල් සයන්සස් කියන එක ඒරියා එක. එතකොට ඒ වගේ ගොඩක් ඒරියාස් වල වැඩ කරන්න පුළුවන්. ඒතර MSc ඩිග්‍රීස් 22ක් තියෙනවා අපේ ආයතනයේ. අමතර PhD සහ MPhil ප්‍රෝග්‍රෑම්ස් යනවා ආයතනයේ.
ඔව්, දැන් මම කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකේදීත් කිව්වා මේ ඔබ මේ අර ප්‍රොඩක්ට් ඩිවලොප් කරන්න, කියන්නේ නැචරල් රිසෝර්සස් කොහොමද වැලියු ඇඩ් කරන්න කියන රිසර්ච් ගැන තමයි කරන්න කියලා. ඔබ දැනට මේ PGIS එකේ මොන රිසර්ච් ගැන රිසර්ච් වලද නිරත වෙලා ඉන්නේ කියන එකත් ගැන අපිට කියන්න පුළුවන්.
පීජේසගේ මම ප්‍රධාන වශයෙන් මෙතන නැනෝ තාක්ෂණය සම්බන්ධව සහ ද්‍රව්‍ය විද්‍යාව කියන්නේ මැටීරියල් සයන්ස් ඒ පැත්තේ තමා ගොඩක් පර්යේෂණ කටයුතු එහෙම කරන්නේ. මම මේ ආයතනයෙම තමා මගේ ආචාර්ය උපාධියත් ලබා ගත්තේ නැනෝ තාක්ෂණය සහ ද්‍රව්‍ය විද්‍යාව සම්බන්ධ 2014 තමා මගේ පශ්චාත් උපාධිය ඒ කියන්නේ ආචාර්ය උපාධිය අවසන් කරේ. ඉතින් මේ ඒකා නිදම්ම මම කරේ මගේ ආචාර උපාධියට හැද කරේ ඇතරම නැනෝ ද්‍රව්‍ය නිෂ්පාදනය කරා ඛනිජ සම්පතක් භාවිතා කරලා ඒ කියන්නේ මේ කාබනේට් මිනරල් වර්ගයක් ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව දන්නේ ඩොලමයිට් කියලා ඩොලමයිට් සහ කැල්සයිට් කියන ඒ ඛනිජ සම්පත් දෙක පාවිච්චි කරලා ඒකෙන් නැනෝ ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා 10ක් පමණ ඒවා කෙලිම කර්මාන්ත වලට යොදා ගන්න පුළුවන් විදිහට තමයි සකස් කරේ. ඊට ඒක තමයි ඊට පස්සේ මම පටන් ගත්ත දිගට මේ පර්යේෂණ මේ ඒ රිසර්ච් ඒරියාක පටන් අරගෙන දිගටම කරගෙන ගියා. ඊට පස්සේ මම ගියා මේ මිනිරම් පැත්තට ගියා. ඊළඟට ඒ පැත්ත මම වැඩියක් ගියේ නෑ මේ ඒ වුණාට මොකද බොහොමයක් දෙන විද්‍යාඥයෝ ඒ පැත්ත අධ්‍යයනය කරන හින්දා මම ඊට අමතරව ගියා කබොක් කියන්නේ ඒ කියන්නේ මේ දැන් ලැටරයිට් කියලා කියන්නේ. එතකොට ඒක සම්බන්ධව මගේ ශිෂ්‍යෙක් ආචාර්ය උපාධි හැදෑරුවා පරීක්ෂණ කරා. ඒ කියන්නේ කබොක් ගලෙන් පුළුවන් අපිට යකඩ සහ ඇලුමිනියම් ආශ්‍රිත දේවල් නිෂ්පාදනය කරන්න. එයත් සඳුන් දිසානායක කියලා මගේ ශිෂ්‍යයා. එයත් නිෂ්පාදනය කරා බොහොමයක් ඇලුමිනියම් අපේ රටට මේ ආනයන කරන දෙයක්. ඒකින් දා මේ ඒක නිෂ්පාදනය කරා ඇලුමිනියම් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් වල නැනෝ අංශු. එහෙම ඊළඟට යකඩ නිස්සාරණය කරලා යකඩ වල ඔක්සයිඩ්ස් ගන්නවා ගොඩක් දේවල් වලට ජලය පිරිසිදු කරගන්න ඒවා එතන ඒ වගේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන දේවල් ඒ වගේ දේවල් නිෂ්පාදනය ඒ වගේ ස්කෑන MRI ස්කෑන ඒ වගේ දේවල් වලට භාවිතා කරනවා. ඉතින් ඒවා එයා නිෂ්පාදනය ඒ වගේ දේවල් අපි නිෂ්පාදනය කරා. ඊළඟට ගත්තාම මයිකා හෙවත් තලාතු මිනිරන් කියලා කියන්නේ ඒකෙන් අපේ තව ශිෂ්‍යාවක් නිෂ්පාදනය කර මගේ යටතේ අනෝජා සෙන්තිල්නාතන් කියන ශිෂ්‍යාව ඒ වගේ දේවල් කරා. ඊළඟට පර්යේෂණයක් විදිහට මගේ ශිෂ්‍යාවක් කරන මේ මිහිරි ඒකනායක කරා මේ කරේ රෙදිපිලි සම්බන්ධ තාක්ෂණික දේවල් ඒ කියන්නේ මේ වතුර නොරැඳෙන රෙදිපිලි වර්ග. ඊළඟට ගත එයා මේ කර ගොඩම්ම මේ කුඩ රෙදි වලට එහෙම ඒක ඇප්ලයි කරා. එතකොට කුඩේ වතුර රැඳෙන්නේ නැහැ. ඊළඟට මේ IR සහ මේ දැන් අදෝ රක්ත පාරජම්බුල කිරණ වලින් හානි ඇති වෙන්න පුළුවන්. ඒ දැන් විශේෂ පාරජම්බුල කිරණ වලින් ඒවා එහෙම මේ ශරීරයට ඇතුල් වෙන්න නොදී වළක්වන විදිහේ රෙදි පිළි නිෂ්පාදනය කරන්න අපි සම්මත් වුණා. ඒ වගේම රාත්‍රී කාලයට එළිය විහිදු වෙන රෙදි පිළි වර්ග ඒ වගේ දේවල් තමයි අපි කරන්නේ. ඉතින් ඒ වගේ පරිශන ඊළඟට සර්කෝන් කණිජය භාවිත කරලා සර්කෝනියා වගේ දේවල් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේ පරිශන තමයි අපි සිදු කරන්නේ. එතකොට ඇපටයිට් වලින් හයිඩ්‍රොක්සි ඇපටයිට් වගේ කියන්නේ මේ අපේ දැන් ඇට කටුවල තියෙන හයිඩ්‍රොක්සි ඇපටයිට් ඒ හයිඩ්‍රොක්සි ඇපටයිට් කෘත්‍රිම මේ ඉම්ප්ලාන්ට් කරන්න සිද්ධ වෙන අපේ අත් කකුල් කැඩුනහම ඒ සම්බන්ධ පර්යේෂණ කරා අපි. ඒ කියන්නේ ශරීරයට මේ පහසෙන් ඇතුළත් කරන්න පුළුවන් ඉම්ප්ලාන්ට්ස් වර්ග අපි නිෂ්පාදනය කරා මගේ මිත්‍රෙක් වන ආචාර්ය සංජීව විජේසිංහ මහත්මයා ආචාර්යතුමා සමග ඒ වගේම මහාචාර්ය ගාමින් රාජපක්ෂ සහ මේ මගේ අර සුපර්වයිසර්ස් ලවන ආචාර්ය පිට අමරසූරිය පිටවල සහ සමාවෙන මහාචාර්ය අමරසූරිය පිටවල සහ මහාචාර්ය පරාක්‍රම කරාත්න කියන මගේ ගුරුවරුන් සමග අපි මේ වගේ පරීක්ෂණ බොහොමයක් කරලා තියෙනවා.
ඔව් ඇත්තටම يعني ගොඩක් ලොකු පරාසයක බොහොම වැදගත් පරීක්ෂණ වල යෙදලා ඉන්නවා කියලා අපිට තේරෙනවා. මේ රිසර්ච් වලින් ඔල්රෙඩි ඩෙවලොප් වෙලා තියෙන ස්ටාර්ට්අප්ස් මොනවද දැන්? ඒ කියන්නේ මාකට් එකට ප්‍රොඩක්ට්ස් විදිහට එළියට දාන්න තරමට මේ රිසර්ච් ඩෙවලොප් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඩෙවලොප් කරගෙන යනවද?
ඇත්තටම ඛනිජ සම්පත් සම්බන්ධයෙන් මේ වෙනකොට ඇත්තටම මේ මුලින්ම අපි මූලික දේවල් ටික ඉෂ්ට කරා. ඒ කියන්නේ දැන් ගත්තොත් කාබනේට් මින ඛනිජ වලින් හදුව දැන් අපේ රටට ගොඩක් කැල්සියම් කාබනේට් කියන එක ආනයනය කරනවා. ටොන් ගා ටොන් දහස් ගණන් ආනයනය කරනවා. මොකද අපි රටේ ඛනිජ සම්පත තිබ්බට පිටින් ගෙන්නනවා කර්මාන්ත වලට. මොකද හොඳ තත්ත්වයේ කැල්සියම් කාබනේට් වගේ දේවල් අපිට නිෂ්පාදනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අපේ රටේ අලුහුණු කර්මාන්තයක් තිබ්බට ඒවත් එක්ක මැග්නීසියම් එහෙම කලවම් වෙලා තියෙනවා ඩොලමයිට් පාවිච්චි කරාම. එතකොට ඒව අර හුණු එහෙම ගෑවහම ඒවා ක්‍රැක් වෙනවා. ඒ වගේම ඉන්ඩස්ට්‍රි වලට ගන්න අමාරුයි. ඔය පොලිමර් ඉන්ඩස්ට්‍රි වලට එහෙම ගත්තහම ඒ වගේම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා ආනයනය කරන්නේ. ඒ හින්දා අපි කරේ මගේ ආචාර්ය උපාධිය කර පරිශ්‍රණයට අනුව මේ අපි දැනට පුළුවන් වෙලා තියෙනවා දැන් ලංකාවේ පිරිසිදු කැල්සියම් කාබනේට් සහ ඒ වගේම මේ මැග්නීසියම් සම්බන්ධ සංයෝග බොහොමයක් අපි නිෂ්පාදනය කරා. ඊට අමතරව ඔය මේ ඇන්ටි කොරෝසිව් පේන්ට්ස් වර්ග ඒවත් ඒ වගේ රටට ආනයනය කරන දේවල් බොහොමයක් අපි නිෂ්පාදනය කරා මේකෙදි. හැබැයි ඒක මුලින්ම කරේ ලැබ් ස්කේල් එකේ තමයි මුලින්ම කරන්නේ. ලැබ් එකේ හදන්න ඕන. ඊට පස්සේ ඒක ඊළඟ අධ්‍යයනයට ගෙනියන්න ඕන. දැන් ලැබ් එකේ හදන්න ග්‍රෑම් ගණන්, ඊළඟට කිලෝ ගණන් හදන්න ඕන. කිලෝ ගණන් හදනවා ඒ කියන්නේ ස්කේල් අප් කරනවා කියලා කියන්නේ. කිලෝ ගණන් හදලා ඊට පස්සේ අපි ගහන්න ඕන පයිලට් ප්ලාන්ට් එකක්. තව ටිකක් ස්කේල් එක වැඩි කළා, තව නිෂ්පාදනය කළා බලනවා අපි. ඒ කියන්නේ ප්‍රොසෙස් එක හරියනවද කියලා බලන්න. ඊට පස්සේ අවසාන අධ්‍යයනයට තමයි අපි ෆැක්ටරි එකක් දාන්නේ. දැන් මේ ඊට පස්සේ දැන් අපි මේ ලැබ් ස්කේල් එකේදී ලැබ් එකේදී අපි හැදුවා මුලින්ම මේ නැනෝ ද්‍රව්‍ය සහ ඔය ආනයනය කරන ද්‍රව්‍ය. ඒක සාර්ථක වුණාට පස්සේ අපිට රජයෙන් තව ආධාරයක් ලැබුණා මිලියන 20ක පමණ ආධාරයක්. ඊළඟ අධ්‍යයනයට යන්න ඒකට මගේ ශිෂ්‍ය වන කපිල එල්කඩුව සහ මදූප අබේවර්ධන කියන දෙදෙනා එම්ෆිල් උපාධියක් විදිහට ස්කේල් අප් කරන වැඩේ කරා. දැන් ඊළඟ අධ්‍යයන විදිහට අපිට රජයේ සහයෝගයක් ලැබුණත් අපිට පුළුවන් ඊළඟට ප්ලාන්ට් එකට යන්න. ඒ කියන්නේ මේ ප්‍රොසෙසින් ප්ලාන්ට් එකට. මේ වෙලාවේ අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ රජයෙන් රජයට සම්බන්ධ මේ GSMB Technical Services කියන ආයතනය. ඒක රජයට අයිති ආයතනයක්. එයාලා මේ වෙනකොට ඉන්වෙස් කරන්න කැමති වෙලා තියෙනවා, ආයෝජනය කරන්න කැමති වෙලා තියෙනවා ෆැක්ටරි එකක් ලෙවල් එකට යන්න. හැබැයි ඒකෙත් මූලික අර මේ තියෙන අපි අධ්‍යයනය කරන්න ඕන භූවිද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න ඕන. දැන් ඒ අයට ලැබිච්ච මේ තියෙන ඩිපොසිට් එකක් බලංගොඩ ප්‍රදේශයේ, ඒ ඩිපොසිට් එක අපි අධ්‍යයනය කරලා කොච්චර ඛනිජ ප්‍රමාණයක් තියෙනවද කියන එක අධ්‍යයනයක් මේ වෙලාවේ යනවා. ඒක අවසන් වුණාම අපි බලාපොරොත්තු වෙනවා AI බලාපොරොත්තු වෙනවා මිලියන 100කට වඩා ප්‍රමාණයක් ආයෝජනය කරන්න මේ ෆැක්ටරි එකක් පටන් ගන්න. ඒ කියන්නේ අපේ රජයෙන් තමයි ඒක ආයෝජනය කරන්නේ. ඊළඟට ගත්තාම පුද්ගලික අංශයෙන් මට ආරාධනය ලැබුණා Texco International Private Limited කියන ඒ ආයතනයේ චාම්බර නාරංගොඩ මහත්මයා මාව සම්බන්ධ වුණා. එතුමට අවශ්‍ය වුණා ලංකාවේ සර්කෝන් කියන තියෙන ඛනිජ සම්පත. ඒ කියන්නේ පුරුමුඩේ ප්‍රදේශයේ ගන්න තියෙනවා. ඒ සර්කෝන් වලින් මුකුත් දෙයක් මේ වෙලාවේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් ගබඩා කරලා තියෙන්නේ. මොකද ඉල්මනයිට් කියන ඛනිජය, රූටයිට් කියන ඛනිජය අපනයනය කරනවා. එනට අරවක්ක සහ මේ මොනසයිට් කියන ඛනිජය ඒවත් ටික ගබඩා වෙලා තියෙනවා. ලොකු ප්‍රමාණකින් අපනයනය කරෙන්නේ නැහැ. ඉතින් මේක පාවිච්චි කරලා එතුමාට අවශ්‍ය වුණා මේ මාත් සමග මගේ මට කියලා පර්යේෂණයක් කරගන්න මේකට සර්කෝනියම් සිලිකේට් කියන එක. ඒ කියන්නේ අපේ රටේ සෙරමික් ඉන්ඩස්ට්‍රි එකට ඒක ආනයනය කරන දෙයක්. ඒක ලංකාවේම නිෂ්පාදනය කරන්න. ඊට පස්සේ ඒක ඊළඟට ඉදිරියට ගිහිල්ලා තව තව සර්කෝනියා, සර්කෝනියම් ඔක්සික්ලෝරයිඩ් කියන සංයෝග එතුමාට හදාගන්න ඕන වුණා. ඉතින් ඒක අපි ආරම්භ කරා අපේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය පිටවල මහත්මයාත් එකතු කරගෙන එතුමා තමයි අධ්‍යක්ෂතුමා විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම මගේ මිත්‍ර ආචාර්ය සංජීව විජේසිංහ මහත්මයා සම්බන්ධ කරගෙන එතුමා සම්බන්ධ වෙන දෙවැනි අධ්‍යයනයේදී මේ පළවෙනි අධ්‍යයනය අපි සාර්ථකව නිම කරා මගේ ශිෂ්‍ය මදූප අබේවර්ධන සමග එකතු වෙලා. ඒකනේ අවසන් කරලා දැන් මේ ලබන අවුරුද්දේ ෆැක්ටරි එක පටන් ගන්න ඔක්කොම දැන් ආයෝජනය කරගෙන යනවා. කියන්නේ සර්කෝනියම් සිලිකේට් කියන සංයෝගය හදලා ලංකාවේ සෙරමික් ඉන්ඩස්ට්‍රි එකට හඳුන්වලා දෙන්න. එතකොට ඒකෙන් ලංකාවට හරි හැම පරිශ්‍රණයකින් ලංකාවට එන අර මේ විශාල ආදායමක් අපි දැන් පිටරටට යවන්න සිද්ධ වෙලා තියෙනවානේ ඒවා ගෙන්නන්න. දැන් ඒක අපිට නැති කරගන්න පුළුවන් වෙනවා මේ ටික කරගත්තාම. ඊළඟට ඒ ඛනිජ සම්පත් සම්බන්ධයි. මොකද මේ ඛනිජ සම්පත් වලදී රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. මොකද ඛනිජ සම්පත් අයිති රජයට නිසා. එතකොට ඊළඟට මම ගොඩක් මේ ශුද්ධ ජීවීන්ට එරෙහි දැන් අපේ තියෙන කොරෝනා වගේ දැන් මේ වසංග තත්ත්ව ඇති කරලා තියෙනවා. වෛරස්, බැක්ටීරියා ඒ වගේ දේවල්. ඒ වගේ අහිතකර ශුද්ධ ජීවීන් නිසා රෝගකාරක. දැන් ඒවට එරෙහිව මේ ක්‍රියාත්මක කරන අහිතකර සුදුජීවීන් විනාශ කරන්න පුළුවන්, කොරෝනා වගේ ඒ වගේ වෛරස් තත්ත්ව නැති කරන්න පුළුවන් නිෂ්පාදන දැන් අවශ්‍ය වෙලා තියෙන මුළු ලෝකෙටම. ඒ වගේම සාමාන්‍ය ජීවිතය ගත්ත ත්‍රිදිපිලි වගේ දේවල් වලදී ඔය පුස් කනවා වගේ තත්ත්ව තියෙනවා, කියන්නේ දිලිර තත්ත්ව තියෙනවා, දිරන දේවල්. එතකොට අපේ ශරීරයේ දහඩිය දුර්වල ඇති වෙන්නේ ඒ තෙල් සුදු ජීවීන් නිසා. ඉතින් මේක වළක්වන්න අපි කටයුතු කරගෙන ගියා මේ සංයෝගයක් හදාගන්න. මේ මොකද අපේ රටේ කර්මාන්තවලදී තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කොස්ට් එක. ඒ කියන්නේ මේ එයාලා දැන් අපිට විද්‍යාවෙන් පුළුවන් ඕන දෙයක් නිෂ්පාදනය කරන්න, ඕනම දෙයක් හදන්න පුළුවන්. හැබැයි ඒක කර්මාන්තයක් විදිහට හදන්න ගියාම වියදම බලපානවා ගොඩක් විදිහට, ගොඩක් වෙලාට. ඒක ප්‍රධානම එක දෙයක් තමයි වියදම කියන එක. එතකොට මේ අනිත් අපි කැමති නෑනේ රුපියල් ලක්ෂයක් විතර දීලා මේ මිල්ලීටර් 100ක් විතර ගන්න මොකක් හරි මේ සුද්ධ ජීවීන්ට එරෙහි දෙයක්. අපිට එහෙම සල්ලි නෑ. ඉතින් එහෙනම් පුළුවන් තරම් අඩු වියදමින් දෙයක් හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒ විදිහේ දෙයක් හදලා මේ ළඟදී වෙළඳපළට ඉදිරිපත් කරා වෛරස් ශීල් නමින්. අපි ඇත්තටම මේ අපේ පරිශන මේ වාණිජකරණයට ආරම්භ කළ පොඩි ආයතනයක් Virtual Industrial Solutions කියලා පුද්ගලික සමාගමක්. එතකොට ඒක මාර්ගයෙන් තමයි අපි දැන් පරිශන ගොඩක් වාණිජකරණය කරගෙන යන්නේ. ඒ කියන්නේ මගේ සමන් පෞද්ගලික පරිශන ගොඩක් දේවල් කරන්නේ. ඉතින් මේ ආයතනයෙන් අපි ඉදිරිපත් කරේ මේ වෛරසීල් කියන මේ සංයෝගය. ඒ සංයෝගයේ විශේෂත්වය වෙන්නේ ඒක අපිට ඒක වතුර දිය කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒක අපි වතුරට දැම්මහම ඒ වතුරට දාලා අපි හිතමු දැන් මේ මෙට්ටයක් හදනවා කියලා, කියන්නේ ෆෝම් ප්‍රොඩක්ට් එකක්. එතකොට මේ මෙට්ටය හදන ක්‍රියාවලියේදී තියෙනවා මේ වතුර එකතු කරන අදියරවල් තියෙනවා. ඒ අදියරකට අපේ ශුද්ධ ජීවීන් විනාශ කරන මේ සංයෝගයේ ලික්විඩ් එක ඇතුළත් කරාම අවසානයේට හැදෙන මේ මෙට්ටය හරි ඒ ෆෝම් නිෂ්පාදනය කොටයක් වෙන්න පුළුවන්. එහෙම කුෂන් එකක් වෙන්න පුළුවන්, සෙටියක් වෙන්න පුළුවන්. ඒ අන්තිම ප්‍රොඩක්ට් එක ශුද්ධ ජීවීන් විනාශ කරන ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපේ සංයෝග විශේෂත්වය වෙන්නේ ඒක මේ COVID-19 ඇති කරන මේ වෛරස් පවා විනාශ කරන්න පුළුවන් මේකට. පුස්කෑම වළක්වනවා. ඒ කියන්නේ වෛරස් දිලීර බැක්ටීරියා තුනම එකපාර විනාශ කරන්න පුළුවන් මේ සංයෝගයට. එතකොට ඒ වගේම මේක අපි තවදුරටත් දියුණු කරා මේක මේ රෙදි පිළියෙලට ඇතුළත් කරන්න පුළුවන් විදිහට. දැන් රෙදි පිළි ඒ කියන්නේ ෆැබ්‍රික් එක කියන්නේ මේ රෙද්ද ඒක නිෂ්පාදනය කරන අවස්ථාවේදී දාන්න පුළුවන් විදිහට එකක් හදලා තිනවා. එතකොට අවසානයේ එන රෙද්ද ශුද්ධ ජීවීන් විනාශ කරන රෙද්ද. එතකොට ඒකෙන් මහාන ඇඳුම ශුද්ධ ජීවීන්ට එරෙහි කටයුතු කරන ඇඳුමක් වෙනවා. දැන් මේක අපි දියුණු කරා ඒ தත්ත්වෙට රෙදි පිළිවෙලට, ඒ කියන්නේ රෙදි පිළි නිෂ්පාදනයේදී ඇතුළත් කරන්න පුළුවන් විදිහට. ඊළඟට මේක ඉදිරිපත් කරා තවදුරටත් ඒක සංයෝගයේ එහෙම වෙනස් කරාම අපිට හදන්න පුළුවන් වුණා මේ දැන් වාහන ඇතුළට, ඒතකොට ගෘහ භාණ්ඩ වලට, නිවාස ඇතුළේ ඔය බිත්ති වලට, ඒ හැමතැනටම ගහන්න පුළුවන් විදිහ ස්ප්‍රේ එකක් විදිහට අපි මේක තවදුරටත් දියුණු කරා. දැන් ඒක තව මේ මාසේ අවසානයේදී ලිවිං ගාඩ් නමින් බ්‍රෑන්ඩ් එකක් හඳුන්වලා දීලා දැන් අපේ ආයතනයෙන් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒක මාකට් කරනවා මේ Texco International Private Limited කියන ආයතනය. ඒක කන්සියුමර් ප්‍රොඩක්ට් එක විදිහට අපේ ජනතාවට භාවිතා කරන්න පුළුවන් දෙයක් විදිහට එන්දපරට ඉදිරිපත් වෙනවා වර්ග තුනකින්. ඒ කියන්නේ මේ එකක් තමයි ඔය මාස්ක් වගේ, ඒ කියන්නේ මේ රෙදි පිළි අඩංගු ද්‍රව්‍ය, ඒ කියන්නේ තමන් ඇඳුමට වගේ ස්ප්‍රේ කරගන්න පුළුවන් විදිහට එනවා. ඊළඟට වාහන ඇතුළට ස්ප්‍රේ කරන්න, ඊළඟට ගෘහ භාණ්ඩ වලට. මේක ස්ප්‍රේ කරාම විශේෂත්වය වෙන්නේ මේක ආය ස්ප්‍රේ කරාට පස්සේ එතනින් ඉවරයි. ආය මාසයකට වඩා කාලයක් 99.9ක් පමණ ශුද්ධ ජීවීන් මේකෙන් විනාශ කරනවා. දැන් සාමාන්‍ය සැනිටයිස් එකක් වගේ අපිට පුළුවන් මේ ලේසියෙන් මේ ඇල්කොහොල් අඩංගු ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මේ පිරිසිදු කරන්න. හැබැයි ඒක පිරිසිදු කරාට පස්සේ එතනින් ඉවරයි. ආපහු ඒකේ ශුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. දැන් මේක උඩ වර්ධනය වෙන්නේ නැහැ මාසයක්වත් යනකම්. මාසයකට වඩා තියෙනවා ඇත්තටම. අපි රෙකමෙන්ඩ් කරන්නේ මාසයක් තියාගන්න, ඊළඟ පාරේ මාසයකට පස්සේ ස්ප්‍රේ කරන්න කියලා. ඊළඟට අපේ ආයතනයෙන් යනවා හයිඩ්‍රෝෆෝබික් රේන්ජ් එකක්. ඒ කියන්නේ දැන් මේ පිරිසිදු කිරීම කියන්නේ ලොකු ගැටලුවක් ගොඩක් තැන්වලදී. දැන් ෆැක්ටරියක් ගත්තත් ඒ ෆැක්ටරියත් නිතර පිරිසිදු කරන්න වෙනවා. ඒක ලොකු විශාල වියදමක් යනවා. ඒක වලක්වන්න අපි හයිඩ්‍රෝෆෝබික් දෙයක් ඒ කියන්නේ ජල බීතික ද්‍රව්‍යයක් නිපද වෙමින් පවතිනවා. ඒක එතකොට ස්ප්‍රේ කරාම ඒක මේ කුණු දූවිලි වගේ දේවල් ඒක රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ වතුර චුට්ටක් දාපු ගමන් ඒක අයින් වෙලා යනවා වතුරත් එක්ක එකතු වෙලා. ඒ වගේ දෙහි ප්‍රුෂ්ට අපි දැන් හදාගෙන යනවා. ඊළඟට මේක පාවිච්චි කරලා අපි ක්ලීන එකක් කියන ඉදිරියට හඳුන්වාගෙන යනවා. මේ ඔක්කොම කෙලින්ම මේ අපේ ජනතාවට භාවිත කරන්න පුළුවන් විදිහේ දේවල් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ.
ඔව් ඇත්තරම ගොඩක් සතුටුයි ඒ වගේ කර්මාන්ත බිහි වෙලා يعني ලංකාවේ ජනයාට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට මේ ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් වෙන එක ඒකෙන් ගොඩක් විදේශ විනිමය ඉතුරු කර ගන්න පුළුවන්. ඒ වගේම දැන් මං හිතන විදිහට මේක ඉන්ටර්නැෂනල් මාකට් එකටත් ගෙනියන්න පුළුවන් දේවල් තමයි ඔබ කරන්නේ. ඉතින් අපි බල සුබපතනවා ඒ අනාගතයේදී ඉන්ටර්නැෂනල් මාකට් එකටත් ගිහිල්ලා ගොඩක් ලොකු විදේශ විනිමයක් ලංකාවට ගේන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් ඔබ කියන කතාවෙන් මට තේරෙන්නේ මේ කෙමිස්ට්‍රි වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ ලංකාව ඇතුළ ඉඳගෙන විශේෂයෙන්ම මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් සයිඩ් එකේ. දැන් කෙමිස්ට්‍රි වලට අමතරව මේ තියෙන ෆීල්ඩ්ස් තියෙනවානේ දැන් බයෝලොජි, බයෝකෙමිස්ට්‍රි, ෆිසික්ස් වගේ දේවල්. ඉතින් ඒවවල ඒ සයිඩ් එකේ මොනවද තියෙන්නේ මේ බිස්නස් ඔපචුනිටීස් ලංකාව ඇතුළේ?
දැන් තව විෂයන් බොහොමයක් තියෙනවා දැන් භෞතික විද්‍යාව දැන් දැන් මල්ලි කිව්වා වගේ දැන් අපි තියෙනවානේ දැන් භූ විද්‍යාවක් තියෙනවා ඒ අමතර එතකොට දැන් ජීව විද්‍යාංශ ගොඩක් තියෙනවා. ඉතින් දැන් ජීව විද්‍යාංශයෙන් ගත්තොත් දැන් අපිට පුළුවන් එක එක නිෂ්පාදනය කරන්න. දැන් අපිට ස්වභාවයේ තියෙන දැන් ඒ වතර දැනටත් තියෙනවා සුපර් මාකට් වල එහෙම ගියත් අපිට ගන්න පුළුවන් නොයෙකුත් දැන් රූපලාවන් නිෂ්පාදනය හදන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ඖෂධීය දේවල් හදන්න පුළුවන්. දැන් ඊළඟට දැන් අපේ ශරීරයට අවශ්‍ය කරන මේ විටමින් දැන් ඛනිජ ලවණ එක එක දේවල් තියෙනවානේ අපේ ශරීරයට අවශ්‍ය දේවල් පිටින් ලබා දෙන්න පුළුවන්. දැන් ඕවයි තියෙන ප්‍රශ්නයක් තමයි දැන් නිකම්ම අපි හිතමු කොලයක් නිකම් අරන් කෑවට සමායට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වනාට ඒ කොලේක අඩංගු සංයෝගය තියෙනවා. ඒ සංයෝග වෙන් කරලා ගත්තොත් අපිට ඒව ඇතුළත් කරලා පුළුවන් මේ ඖෂධ නිෂ්පාදනය කරන්න ටැබ්ලට් වලට ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. නිකම්ම සමහරට ඒ කොලේ ගත්තොත් වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක දිය කරලා හරි මොකක් හරි ක්‍රමයකට අඹරලා හරි දැන් ආයුර්වේද විද්‍යා වෛද්‍ය විද්‍යාදි කරන්නේ ඒක තමයි ගොඩක් කරලා කසායක් කියලා අපි කරන්නේ. ඒ කියන්නේ ලොයිකු ද්‍රව්‍ය දාලා තැඹලා ගත්තාම අර ඒකේ සාරය එනවා ඇතෙන්ට. එක්ස්ට්‍රැක්ට් වෙලා එනවා ඒ අදාළ සංයෝග ටික එනවා. ඒ විදිහ දෙයක් අපිට කරලා ඒ සංයෝගේ වෙන් කරගත්තොත් නැනෝ තාක්ෂණය භාවිත කරලත් ඒක කරන්න පුළුවන්. එතකොට අපිට ඒ ද්‍රව්‍ය අරගෙන අපිට පුළුවන් මේ අංශු වලට මේ එන්කැප්සුල ඒ කියන්නේ වංශුවක් ඇතුළට දාන්න පුළුවන්. එහෙම දැම්මහම ඕක ටික ටික තමයි එළියට නිදහස් වෙන්නේ. දැන් ඒ විදිහට හදලා අපි හිතමු අපි ඇඟට දැම්මොත් එහෙම දැන් කොස්මටික් අපි දැන් පවුඩර් වර්ග ක්‍රීම් වර්ග එහෙම ගානවනේ. එහෙම ගාලා මේක පුළුවන් ඇතනම් ගොඩක් කාලයක් සුවඳ විහිදෙන විදිහට සකස් කරන්න. එතකොට ජීව විද්‍යාත්මක දේවල් එකන පරිසරයේ තියෙන දේවල් දැන් සත්තු ශාක ඒ වගේ දේවල් වලින් ගන්න ද්‍රව්‍ය වලින් අපිට මේක කරන්න පුළුවන්. එතකොට බයොලොජි කට්ටියට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට මේ බෙහෙත් වර්ග දැන් ඖෂධීය නිෂ්පාදනය කරන පැත්තට යන්න පුළුවන්. එතකොට අපි ශරීරයට ගත්තොත් දැන් ඩ්‍රග් ඩිලිවරි සිස්ටම්ස් කියලා කියන එක يعني ශරීරයට දැන් ඩ්‍රග් එකක් ටික ටික නිදහස් වෙන විදිහට සකස් කරන්න පුළුවන්. ඒ භෞතික විද්‍යාවනුත් ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් නොයෙකුත් දේවල්. ඊළඟ භූ විද්‍යාවෙන් ගත්තොත් එහෙම භූමියේ තියෙන ඛනිජ සම්පත් දැන් ගත්තොත් අපි මැණික් එහෙම නිකම්ම අපි විකුණනවා අපිට රටවලට එහෙම. ඒකෙන් ලොකු ගාණක් හම්බ වෙනවා, කෝටි ගාණක් හම්බ වෙනවා මැණිකක් කිව්වම. එහෙනම් පිටරට අය ගත්තාම ඒකෙන් හදනවා දැන් ස්පේස් ෂටල්ස් වල තියෙන කොටස් තියෙනවා. දැන් අභ්‍යවකාශයට ගියාම ඒවා නිකම් විනාශ නොවී පවතින විදිහට මැනික් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තමයි ඒවා සකස් කරන්නේ සමහර දේවල්. ඒ වගේ මේ මැනික් කුඩු කරලා ගත්තාම සමහර වෙලාවට මේ පොඩි පොඩි නොයෙකුත් ගොඩක් වටින දේවල් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් මේ එක එක විද්‍යා විෂයන් කිහිපයක් එකතු කරමින්. මම කියන්නේ මේ මෙහෙම දෙයක් මේ අපිට තනි විෂයක් විදිහට සමහරට ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. දැන් රසායන විද්‍යාව විතරක් ගත්තොත් ඔය කියන ලොකු අනාගතයකට යන්න බෑ. දැන් අපේ නිෂ්පාදන සුද්ධ ජීවීන්ට එරෙහිව අපි අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒක කරන්නේ ජීව විද්‍යාවේ. ඒක රසායන විද්‍යාවෙන් කරන දැන් නිෂ්පාදනය කරන රසායන විද්‍යාව. නමුත් ඒ රසායන විද්‍යාවෙන් කරන නිෂ්පාදනයේ දැන් අපි හිතමු මේ කාර්යක්ෂමතාවය නිකන් ගත්තහම මේ ෆැක්ටරි එකකට ගියාම භෞතික විද්‍යාව අපිට අවශ්‍ය වෙනවා, ඉංජිනේරුවන්ගේ ඒ දැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේ අර විෂයන් කීපයක කීප දෙනෙක් එකතු වුණාම තමා ඇත්තටම ලොකුම ගමන යන්න පුළුවන් අපිට. දැන් භූවිද්‍යාඥයෙකු රසායන විද්‍යාඥයෙකු එකතු වුණොත් තමයි අපිට පුළුවන් මේ ඛනිජ සම්පත් වලින් දෙයක් නිෂ්පාදනය කරන්න. ඒ වගේ මේක ස්කේල් අප් කරන්න නම් ඉංජිනේරුවෙක් අපිට අවශ්‍ය වෙනවා. ඊළාට ඒක අත්හදා බලන තත්ත්වයකට යද්දි බෙහෙතක් නම් අපිට වෛද්‍යවරයෙකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේ හැම ක්ෂේත්‍රයක්ම අපිට එක එකතු කරගෙන තමයි මේ ගමන යන්න වෙන්නේ. ඒතර මල්ටි ඩිසිප්ලිනරි කියන ඒ තත්ත්වයට තමයි යන්න පුළුවන්.
ඔව් අනිවාර්යයෙන්ම මේ මල්ටි ඩිසිප්ලිනරි රිසර්ච් කියන්නේ දැන් විදේශ රටවල් වල අනිවාර්යයෙන්ම මේ දවස්වල සිද්ධ වෙන දෙයක්. ඉතින් ලංකාවෙත් ඒ වගේ දේවල් ඉදිරියට එන එක ගොඩක්ම සතුටට කාරණයක්. ඉතින් මම තව ප්‍රශ්නයක් මේ එක්ක මහන්නම්. දැන් ලංකාවේ දැන් PGIS එකට ස්ටුඩන්ට්ස්ලා එනවා, ඒ කියන්නේ අන්ඩර්ග්‍රැඩ් ඉවර කරලා PhD එකක් එහෙම නැත්නම් MPhil එකක් කරන්න. නමුත් දැන් අන්ඩර්ග්‍රැඩ් වල ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා සමහර විට දැන් ෆයිනලි රිසර්ච් කරන සහ මේ එහෙම නැත්නම් කියන්නේ ස්පෙෂල් යන්න බැරි කට්ටියක් තියෙනවා. මේ ඔන්ටර්ප්‍රිනර් මයින්ඩ් සෙට් එකක් තියෙන, කියන්නේ බිස්නස් අයිඩියාස් ගැන හිතන ළමයි ගොඩක් ඉන්නවා අපේ කැම්පස් වල. ඉතින් ඒ කට්ටියට කොහොමද මේ තමන්ගේ අයිඩියා එක, කියන්නේ තමන්ගේ රිසර්ච් එක මේ මේ බිස්නස් එකක් දක්වා දියුණු කරගන්න පුළුවන්ද බැරිද කියලා අඳුනගන්නේ කොහොමද ඒ කට්ටිය?
ඇත්තට මේකට මේ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය වෙනා සමාජයට උපකාරයක් තමයි තනියෙන්ම ඒක කරගන්න බැරි වෙන්නත් පුළුවන්. දැන් මම නම් සාමාන්‍ය බෞද්ධකය මගේ මේ කරන දේශනවලදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මම කියලා දෙන කොහොමද මේවා දේවල් කරන්නේ ඒ විෂයට අදාළව. දැන් ඒ වගේ අපිට උපදෙස් දෙන ආයතන බොහොමයක් තියෙනවා. ඉතින් මම මෙතෙන්දී ඒ ආයතන ප්‍රමෝට් කරන්න උත්සාහ කරන්නේ නැහැ. තෝරන කෙනෙක්ට මාව සම්බන්ධ කරගත්තත් මං කියලා දෙන්න කොහොමද කරන්න කියලා. දැන් ඇත්තටම ගත්තොත් දැන් අපිට බිස්නස් එකක් කිව්ව දැන් අපි හිතමු දැන් ළමයෙක්ට හිතෙනවා මොහොම මොකක් හරි තමන්ට අයිඩියා එකක් එනවා. හැබැයි කවදාවත් ඒ අයිඩියා එක අමතක වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක කොහේ හරි ලියලා තියා ගන්න ඕනේ. මොකද ඒක අනාගතයට, කියන්නේ අපි සමහර වෙලාවට මේ hina වෙන්න පුළුවන් මේ අපිට මේ මෝඩ අදහසක් ආවේ කියලා. එවනට ඇත්තට මෙහෙම නෙවෙයි වෙන්න පුළුවන්. ඒක මේ බුද්ධිමත් අදහසක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕන ඒ අදාළ විෂයට අදාළව නිකම් මේ සාමාන්‍ය නිකම් සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්ට නෙවෙයි ටිකක් අර ඒ කියන්නේ මේ ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්ට හරි නිකම් ඒ සම්බන්ධ දැනුමක් තියෙන විශ්වාසවන්ත කෙනෙක් වෙන්නත් ඕන. හැබැයි සමහර අය හොරගම් කරන්න ඉඩ තියෙනවා තමන්ගේ අදහස. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක එකතු වෙලා කතා කරලා බලන්න පුළුවන්, තමන්ගේ සුපර්වයිසර් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරාම අපිට දැනගන්න පුළුවන් මොන වගේ පැත්තකටද මේ කියන්න පුළුවන් කියලා. ඒ වගේම හැබැයි තමන්ට මේ සැකයක් තියනවා නම් වෙන කෙනෙක් මේක හොරකම් කරයි කියලා තමන්ට අදහස ආපු ගමන් කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි පේටන්ට් බලපත්‍රයකට අයදුම් කරන එක. ඒක මහලුකු අමාරු දෙයක් නෙවෙයි, ලොකු වියදමක් යන දෙයක්ුත් නෙවෙයි. දැන් මම කියන්නේ මේ පිටරට නෙවෙයි, දැන් ඇමරිකාව වගේ පේටන්ට් එකක් දාන්න කිව්වොත් ලොකු වියදමක් යනවා. ලංකාවේ ගත්තාම රුපියල් නිකම් මේ 5000ක් වගේ මම මට මතේ නැහැ හරියටම ගාන. ඒ වගේ පොඩි ගාන, ඒක සාමාන්‍ය ගානකින් පුළුවන් අපිට මේ පේටන්ට් එකකට දාන්න. පස්සේ ඒකේ වෙනස්කම් කරන්නත් පුළුවන් අපිට. ඒක ඇප්රූව් වෙනකල් අපිට පස්සෙත් අපිට පුළුවන් වුණා මේ වෙනස්කම් කරන්න ඒකට. ඉතින් ඒකින්ද මුලින්ම මේක පේටන්ට් බලපත්‍රයක ඇඳුම් කරන එක අපේ ඇඟට ගුණයි. දැන් ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් දැන් ඔය ස්ටාර්ටප් වලට උදව් කරන ආයතන තියෙනවා. මම එකක් නිකන් සඳහන් කරන්න මේ ප්‍රමෝෂන් එකක් විදිහට නෙවෙයි හිතන්න එපා. උදව්වක් විදිහට මම කියන්නේ ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩරි කියලා එකක් තියෙනවා. දැන් ඒ ආයතනේ දාලා තියෙන්නේම අර ස්ටාර්ටප් වලට මේ උපදෙස් දෙන්න සහ ඉන්වෙස්ටර්ස්ලා හොයලා දෙන්න. ඒ වගේ පැත්තකට යන්න පුළුවන්. ඊළඟට තමයි මේ Tamanට විශ්වාසයක් තියෙනවා නම් ආයතනය පවත්වන්න පුළුවන් කියලා එක්කෝ AG ඔෆිස් එක හරි එහෙම නැත්නම් මේ පුද්ගලික සමාගමක් දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් එහෙම දාන්න පුළුවන්. AG ඔෆිස් එකේ වගේ රෙජිස්ටර් වෙලා වෙළඳපළ බලපත්‍රයක් අරගෙන අපිට නිකන් පටන් ගන්න බලන්න පුළුවන් උත්සාහ කරලා. සමහරට අම්මගෙන් තාත්තගෙන් හරි සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන් නම් පොඩි දේ පොඩිවට කරන්න පුළුවන් විදිහට අපිට පටන් ගන්න පුළුවන්. ඊළඟට මාකටිං පැත්තට වගේ යන්න ඒ කියන්නේ අවශ්‍යතාවක් තියෙනවනේ. දැන් නිකම් අදහසාවට බෑ, ඒ විකුණ ගන්න පුළුවන් වෙන්නත් ඕනනේ. ඒ වගේ සමහර මාකටිං වලට උදව් කරන කට්ටි ඉන්න ඕන තරම්. දැන් අපි හොයලා බැලුවොත් ටිකක් අන්තර්ජාලයේ ටිකක් හොයලා බැලුවොත් මාකටිං වලට උදව් කරන කට්ටි ඉන්නවා. ඒ වගේ කෙනෙක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ ටීම් එකක් හදාගෙන සමහරට මාකටිං වලට දක්ෂ. දැන් අපි විශ්වවිද්‍යාලයක් ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල විවිධ පීඨ තියෙනවා. දැන් අපි අපේ විද්‍යාපීඨයේ ඉගෙන ගත්ත කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමහරට රසායන විද්‍යාව හරි ඉගෙනගෙන මොකක් හරි රසායන විද්‍යා ආයතනයක් දාන්න අදහසක් එන්න පුළුවන් නිෂ්පාදනයක් කරන්න. එතකොට එයාට හිතලා බලන්න පුළුවන් මේකට කවුද දැන් ඉංජිනේරු සහාය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මෙතෙන්දී. එතකොට කෙමිකල් ඉංජිනියර් කෙනෙක් වගේ ඒ වගේ කෙනෙක් එකතු කරගන්නවා. ඊළඟට කණ්ඩායමට එකතු කරගන්නවා. දැන් සමහරට වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නිෂ්පාදනයක් නම් වෛද්‍යවරයෙක් එකතු කරගන්න පුළුවන්, මෙඩිකල් ෆැකල්ටි යාළුවෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ විදිහට ඊළඟට මැනේජ්මන්ට් ෆැකල්ටි තියෙන ඕන තරම් තනි මාකටිං කරන යාළුවෙක් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට සමහරට කලා විෂයට සම්බන්ධ කෙනෙක් ඕන වෙන්න පුළුවන්, සෞන්දර්ය විෂය දන්න කෙනෙක් ඕන වෙන්න පුළුවන්. ඒක වීඩියෝ එකක් හදන්න හරි ඒ වගේ ඇඩ් එකක් හදන්න දැන් කාලේ හරි ලේසි. මොකද YouTube එකේ දාන්න පුළුවන්, Facebook page එකක් ලේසියෙන්ම වියදමක් යන්නේ. Facebook page එකක් හැදුවා තමන්ගේ නිෂ්පාදනයේ නිකම් අපි බලන්න පුළුවන්. හදන්නත් කලින් නිකම් මෙහෙම දෙයක් අපි හදනවා මොකද කියන්නේ ගන්න කැමතිද කියලා බලන්න පුළුවන්. එතකොට ඒක පොඩ්ඩක් ප්‍රමෝට් කරන්න, පොඩි ගානකින් Facebook එකේ ප්‍රමෝට් කරන්න පුළුවන්. නිකන් 10,000කට යවන්න පුළුවන් ඩොලර් එකක් වගේ කියලා. ඒ කියන්නේ රුපියල් 180ක් ගෙවුවාම හරි. ඒ වගේ පොඩි දෙයක් කරලා බලන්න පුළුවන් මුලින්. එතකොට මාකට් පොටෙන්ෂල් එක තියනවා නම් කෙලින් බය නැතුව දැන් කාලේ ලංකාවේ නම් ඕන තරම් දැන් මේ බැංකු වලින් උනත් ණය දෙනවා දැන් මේ දවස්වල. විශේෂයෙන් මේ කාලේ දැන් මේ ණය අපේ රටේ දැන් මේ අපේ රටේ දේවල් රටේ නිෂ්පාදනය කරන්න ඕන කියන අදහසක් මේ වෙන රජය උනත් තියෙන නිසා, දැන් ජනාධිපතිතුමාගේ ඉඳන් මේම අදහසක් තියෙන නිසා මේ අපිට දැන් උපකාර ලැබෙනවා හැමතැනින්ම. ඒක විදිහක්. අනිත් විදිහ තමයි දැන් අපේ ශිෂ්‍යාවන්ට හිතෙනවානේ, ඒ හිතුණට පස්සේ පුළුවන් මේ සුපවැස්ස කෙනෙක්, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේම තමන්ගේ ආචාර්යවරියක් එකතු කරගෙන එක කතා කරගත්තාම ඕන තරම් තියෙනවා රජයෙන්ම දෙනවා මේ පර්යේෂණ මේ රිසර්ච් ග්‍රාන්ට්ස් කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ අවශ්‍ය කරන මේ මූල්‍යමය ආධාර දෙනවා රජයෙන්ම. ඒකට ඒක මම කිව්වත් උදාහරණ විදිහට මේ රජයේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඒකෙන් ජාතික පර්යේෂණ සභාව තියෙන රිසර්ච් කවුන්සිල් එක, ඊළඟට විද්‍යාපදනම තියෙන ජාතික විද්‍යාපදනම තියෙනවා, නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන්. ඒ දෙකේ මේ වෙබ්සයිට් වලට ගියාම බලන්න පුළුවන් එයාලා දෙනවා ආධාරයේ විදිහට. එතන අපිට තියෙන්නේ සුපර්වයිසර් කෙනෙකුත් එකතු කරගෙන, ඒ සුපර්වයිසර් තමයි ගොඩක් වෙලට හම්බෙන්නේ ග්‍රාන්ට් එක. එතන එකතු වෙලා මේ පුළුවන් ඒකට ඇප්ලයි කරන්න. එතන ඇප්ලයි කරලා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය නම් තවදුරටත් තාක්ෂණය දියුණු කරගන්න විද්‍යා පශ්චාත් උපාධි ආයතන වගේ ආයතනක්, ඒ වගේ අනිකුත් විශ්වවිද්‍යාලවලත් එහෙම ආයතන තියෙනවා. ඒ වගේ ආයතනයක සමහරට පශ්චාත් උපාධියක් විදිහට, ඒ කියන්නේ එම්ෆිල් ඩිග්‍රී එකක් හරි PhD ඩිග්‍රී එකක් හරි විදිහට රෙජිස්ටර් වෙලා ඒ ආයතනෙ ඉඳන් ඒ පර්යේෂණය කරන්න පුළුවන්. මේක හදන්න පුළුවන්ද කියන එක බලන්න පුළුවන් අර රිසර්ච් ඒ කියන්නේ ග්‍රාන්ට් එකෙන් සල්ලි අරගෙන. එතකොට ඒ වගේම ඒ ග්‍රාන්ට් වලම තව විශේෂත්වය තියෙන දැන් මේවා මේ පර්යේෂණ වලින් මේ කර්මාන්තයක් ආරම්භ කරන එක දක්වාම මේ වගේ මේ ආධාර ලබා දෙනවා අපේ රටේ. දැන් පිටරටවල වගේම අපේ රටෙත් දැන් එහෙම ආධාර ලබා දෙනවා. ඉතින් ඒ ආධාර භාවිතා කරලා අපිට පුළුවන් අපේම කර්මාන්තය පටන් ගන්න. ඒක ඉතින් අපේ රජයෙන් අපිට මූල්‍යමය ආධාර ලබා දෙන ආයතනයට පොඩි ප්‍රසන්ටේජ් එකක් දෙන්න වෙයි. ඉන්කම් ඒක ලැබෙන මේ ප්‍රොෆිට් එකෙන් පොඩි ගාණක් දෙන්න වෙයි. ඒක ඉතින් ලොකු ගැටලුවක් නැහැ නේ යාළුවා වියදම් කරලා. මොකද ඒ ආයතන වල තියෙන්නේ අපේ ජනතාවගේ මුදල්, ඒ රජයේ ඉතින් අපේම ජනතාවගේ මුදල්. ඉතින් ඒකින් අපි කර්මාන්තයක් ආරම්භ කරොත් ඒකින් එක අතකට අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අපේ ජනතාව වියදම් කරන මුදල්ලුත් අපි ආපහු හම්බ කරලා දෙනවා ඒ ජනතාවට. ඒතර කර්මාන්තයක් ආරම්භ කළා කියන්නේ විශාල පිරිසකට අපි රැකියා ලබා දෙනවා. ඉතින් ඒ වගේ පැත්තකට යන්න පුළුවන් නම් අපේ තරුණ තරුණියන්ට මම ගොඩක් උනන්දු කරනවා. උත්සාහ කරලා බලන්න. මේ හරි ගියේ නැත්තම් ඉතින් අතහැරලා දාන්න පුළුවන්. මේ ඉතින් උත්සාහ කරලා බලන එක තමයි වටින්නේ.
ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ උත්සාහ කරලා බලලා ඉතින් හරි ගියේ නැතත් ඒ කියන්නේ ෆේල් වුණ ප්‍රොජෙක්ට් එකෙන් අපිට මේ අත්දැකීම් ගන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එකට, ඊළඟ මේ අපේ හදන කම්පැනි එකට නේද? ඉතින් ඒ මේ ප්‍රසංගය කිව්ව කියන්නේ ලිංක්ස් මං දාන්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සමහර කට්ටියට දැන් කියන්නේ අයිඩියා එකක් තියෙනවා නම් බිස්නස් එකක් විදියට ඩිවලොප් කරන්න මොන හරි ප්‍රොඩක්ට් එකක් ඒ ගැන ආධාර ගන්න පුළුවන් සහ උපකාර ලබා ගන්න පුළුවන් ආයතන තියෙනවා. ඉතින් ඒ ආයතනවල ඩිස්ක්‍රිප්ෂන් එකයි ලිංක්ස් තියෙනවා නම් මං වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ප්‍රසංගය මට මේ තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. දැන් ප්‍රසංගය මේ විදිහට නිකන් බිස්නස් ඩෙවලොප්මන්ට් සයිට් එක සහ මේ සයන්ස් එකතු කරලා ලොකු ගමනක් යන්න පටන් අරගෙන තියෙනවා ලංකාව ඇතුලේ. ඉතින් මේ සයන්ස් සහ මේ ඉනෝවේෂන් පැත්තට අයියට ආසාව ඇති වුණේ කොයි කාලෙද? කියන්නේ පොඩි කාලින්දම මේ වගේ ආසාවක් තිබ්බද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාල යන කාලෙද මේ පැත්තට යන්න හිතුවේ?
මට පොඩි කාලින්දම එහෙම තිබ්බා. ඇතර වයස අවුරුදු 3 වගේ කාලින්දම මට මේ නිකන් මං ඉල්ලන්නේ අර ටොෆි චොක්ලට් නෙවෙයි, නිකන් අම්මගේ අප්පච්චින් ඉල්ලන්නේ මේ නිකන් ඈන ටිකක් ඔය මේ මොනවා හරි ලෑලි කෑලි ටිකක් අරන් ඒව තමයි. ඒව එකතු කරලා ඉතින් මම එක එක දේවල් හදනවා, කරත්ත හදනවා, අනම්මන ඔය වගේ. ඊට පස්සේ කාලෙක පාසල් අධ්‍යාපනය ලබද්දී ඔය විද්‍යාවට එහෙම උගන්නන එක එක දේවල් තියෙනවා. දැන් විදුලි සීනුව ඉගෙනුවා නම් ඒක තියෙන තියරිය මම ඉගෙනගෙන ඒකෙන් මට හිතෙනවා වෙන මොකක් හරි දෙයක් හදන්න, ඩයිනමෝවක් හදන්න හිතෙනවා. අර ඒ වගේ දේවල් මම කරන්න පටන් ගත්තා ඒ කාලේ. ඇත්තම ගොඩක් දේවල් නිකන් සැලසුම් විතරක් වෙච්ච දේවල් තියෙන, 100ට එකක් විතර තමයි මම හිතන්නේ හදන්න ඇත්තේ. ඒ වගේ දේවල් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ඇත්තටම මේ පස්සේ කාලෙක මට වෛද්‍යවරයෙක් වෙන්න ආසාවක් වගේ තමයි තිබ්බේ සාමාන්‍ය පෙළ කාලෙදි. නමුත් මට සාමාන්‍ය ජීවිතේ ප්ලෑන් ඒ බී කියලා දෙකක් තියෙනවා. ඉතින් මගේ ප්ලෑන් ඒ වුණේ ඒ කාලේ වෛද්‍යවරයෙක් වීම තමයි. මේ මොකද මට ඒ කාලේ පොඩි ජීවිතේ පොඩි වෙනස්කම් ටිකක් වුණා. මේ මට හිතුණා මේ නිකන් මං ඇත්තටම චුට්ටක් අර ආගම දහම් පැත්තට නැඹුරු වුණා ඒ කාලේ. ඊට පස්සේ මට හිතුණා නිකන් අර දුෂ්කර මේ ප්‍රදේශයක ගිහිල්ලා නිකන් මේ ළමයින්ට මේ කියන්නේ රෝගීන්ට උපකාර කරන්න ඕන වගේ හැඟීමක් ඇවිල්ලා තමයි මං එහෙම හිතුවේ. පස්සේ මම උසස් පෙළට ජීව විද්‍යාව හැදෑරුවා. හදාරද්දි මට තේරුණා මට බයොලොජි නම් බෑ කියලා. ඊට පස්සේ මට මං හිතුවා මේ මගේ ප්‍රියතම විෂය වුණේ රසායන විද්‍යාව. මේ ඒක හේතුව මගේ ගුරුවරු දෙන්න රසායන විද්‍යා ගුරුවරු දෙදෙනෙක් හිටියා මට, මේ චිත්‍රා ජයසිංහ ගුරුතුමිය සහ මේ පින්නපල ගුරුතුමා. ඒ දෙන්න හින්දා මට රසායන විද්‍යාව ගැන ලොකු දැනුමක් සහ ඒ හැකියාව පහළ වුණා. ඊට පස්සේ මම මේ හිතුවා මගේ දැන් හදිසියත් මට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණත් මගේ දෙවැනි එක විදියට මම තීරණය කළා තිබ්බේ. මගේ ඒ වෙද්දිම මගේ ඛනිජ සම්පත් පිළිබඳ උනන්දුවත් තිබ්බා. මොකද ඉනෝගනික් කෙමිස්ට්‍රි වලට අපිට තිබ්බා ඛනිජ සම්පත් සම්බන්ධ අකාබනික රසායනයට. එතකොට ඒකෙදි මේ මට ආසා තිබ්බ ඛනිජ වලට අගය එකතු කරන දෙයක් කරන්න ඕන කියලා. මොකද අපේ ගුරුවරු අපිට කිව්වා මේ ලංකාවේ ගොඩක් ඛනිජ සම්පත් මෙහෙම තිබ්බට පිටරටට විකුණිකම් විකුණලා දානවා. ඒ වුණාට මේකෙන් මේ නිෂ්කාරක රසායනික කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒවා පිටරටට යවන්නත් පුළුවන්, යවලා විදේශ විනිමය ගේන්නත් පුළුවන් කියලා. ඉතින් ඒක මගේ ඔළුවට තදින් කාවැද්දුනා. ඉතින් මං හිතුවා දෙවැනි එක විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලේ විද්‍යාපීඨයට ඇතුළත් වෙනවා කියලා. ඇත්තටම මට පළවෙනි එකට යන්න පොඩ්ඩක් ලකුණු මදි වුණා වෛද්‍ය පීඨයට යන්න. මට තව යන්න ඕන තරම් තැන් තිබ්බා. ඒ වුණාට මම තීරණය කරා විද්‍යාපීඨයට යන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මොකද හේතුව තමා මේ ප්‍රධාන හේතුව ඒකේ එහෙ තමා මේ භූවිද්‍යාව කියන විෂය තියෙන එකම විශ්වවිද්‍යාලය. ඒක එක හේතුවක්. එතකොට මට ඛනිජ සම්පත් පිළිබඳව අධ්‍යයන ලොකු ගැඹුරු දැනුමක් එතනින් ලබා ගන්න පුළුවන්. ඊළඟට රසායන විද්‍යාවට තියෙන හොඳම විශ්වවිද්‍යාලය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාපීඨය කියන්නේ. එතකොට ඒ විෂයන් දෙක එකතු වුණාම මට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ පැත්තේ. ඒ හින්දා මම වසර හතරම ඒ විෂයන් දෙකම කරා. කරලා අනිත් ඒවා පොඩ් 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 කරේ. බයොලොජි චුට්ටයි, ෆිසික්ස් චුට්ටයි, එහෙම කම්පියුටර් සයන්ස් පොඩ් පොඩ් කරේ. අර දෙක තමයි ප්‍රධාන වශයෙන්ම කරේ. අන්තිම අවුරුද්දේදී මම කරේ මේ සිව්වන වසරේදී ඇප්ලයිඩ් සයන්ස් කියලා ඩිග්‍රී එකක් තියෙනවා. ඒ ඩිග්‍රී එකේ අරමුණ තමයි මේ කර්මාන්තවලට විද්‍යාඥයෝ බිහි කර දෙන එක. ඒ කියන්නේ විද්‍යාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තියෙන අය කර්මාන්ත ශාස්ත්‍රයට ලබා දෙන එක. ඉතින් ඒක මම හැදෑරුවා. ඒකේ මට ලොකු දැනුමක් ලැබුණා නිකන් මැනේජ්මන්ට් පැත්ත ගැන, ඉන්ඩස්ට්‍රිය කොහොමද මැනේජ් කරන්නේ කියන පැත්ත හැම පැත්තෙම මට දැනුමක් ලැබුණා. ඊට පස්සේ මට පුහුණුවක් ලැබුණා එක්සයිඩ් බැටරි නිෂ්පාදනය කරන ආයතනයේ. එතන මැනේජ්මන්් පැත්ත කියන්නේ කොහොමද කොලිටි පැත්ත ගැන රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් පැත්ත ඒ වගේ දේවල් ගැන පුළුල් දැනුමක් ප්‍රඩක්ෂන් පැත්තෙම මට ගොඩ ලොකු දැනුමක් ලැබුණා. ඉතින් ඒ වගේ දේවල් ඊට පස්සේ තමා මං මේ තේර මට අවස්ථාව ලැබුණේ මේ මේ ආචාර්ය උපාධිය හදාරන්න මේ පැත්තේ මේ කනිස සම්පත් සම්බන්ධයෙන්ම. ඉතින් ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් දැන් මේ වගේ පැත්තෙම ඉදිරියට ගිහිල්ලා මම දැන් දෙයක් කරනවා කියන හැඟීම තියෙනවා.
ඔව් අපිටත් ඉතින් ගොඩක් සතුටේ ඔබ වගේ පුද්ගලයෙක් මේ ලංකාවේ මේ විදිහට කර්මාන්ත පටන් අරගෙන ලොකු සේවයක් කරන්න පුළුවන් වෙලා තියෙන එක ගැන. ඉතින් අපි ඔබට සුබ වතනවා අනාගතයේදීත් ඒ විදිහට කරන්න පුළුවන් වෙයි. මේ මේවා ගොඩක් එක්ස්පෑන්ඩ් කරලා මං හිතන්නේ විදේශ වෙළඳපළත් ජය ගන්න පුළුවන් තත්ත්වයකට මේක එක්ස්පෑන්ඩ් කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා, සුබ පතනවා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට කියන්නේ අන්තිම හරියට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔබට මොන හරි පණිවිඩයක් හෝ අවවාදයක් දෙන්න තියෙනවද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඒ ලෙවල් කරන එහෙම නැත්නම් කැම්පස් එකට ගිහිල්ලා ඉන්න ස්ටුඩන්ට්ස්ලට?
ඔව් මම සෑම විටම අවවාදයක් දෙන්නේ තමයි මේ අනුන්ගේ තැන්වල රැකියා කරනට වඩා පුළුවන් තරම් උත්සාහ කරන්න තමන්ගේම දෙයක් කරන්න කියන එක. මොකද මේ අපේ මේ උසස් පෙළ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාව කියන්නේ දුවල පුතාලා කියන්නේ මේ මේ සාමාන්‍යයි නෙවෙයි, ඒවයි නෙවෙයි, ඊටත් පල්ලෙහා දැන් නිකන් පොඩි පන්තිවල ළමයි වුණත් ඉන්නවා මේ ඉනොවේෂන් කරන ඕන තරම් තමන්ගේ නව නිෂ්පාදන කරලා මේ බොහෝමයක් ඉන්න අපේ රටේ හරියට ඉන්නවා එහෙම ළමයි. ඉතින් එයාලට දැන් අතහිත දෙන්න මේ අපේ ඉන්වෙන්ටර්ස් කමිෂන් එකෙන් දුත් ලොකු උදව්වක් කරනවා මේ වෙලාවේ. දැන් කාට හරි කෙනෙක්ට අවශ්‍ය නම් ඒ ඉන්වෙන්ටර්ස් කමිෂන් එකට වුණත් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ඉතින් මම කියන්නේ මේ උසස් පෙළ දැන් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාව ගත්තොත් දැන් රසායන විද්‍යාව ගත්ත සිලබස් එක ගත්තාම එතන ඕන අවශ්‍ය කරන සියලුම මේ රසායන විද්‍යාව එතන තියෙනවා. ඕන කරන ප්‍රතික්‍රියාද මේ හදන්නේ කොහොමද දෙයක් රසායනික කර්මාන්ත රසායනික කර්මාන්තයක් කොහොමද ආරම්භ කරන්න අවශ්‍ය කරන දේවල් හැමදේම තියෙනවා එතන. ඉතින් මේ ඒ මූලික මේ ප්‍රතික්‍රියාම තමා මේ විශ්වවිද්‍යාලය ගියත් එකයි එතනින් එහාට ගියත් එකයි මොන අවස්ථාවේද ගියත් අර මේ ඒ ලෙවල් වලට කරන දේ අවශ්‍යම වෙනවා. ඉතින් ඒකෙහිඳ ඒ ලෙවල් කියන එක මේ පහත් කරලා සැලකන්නේ නැතුව හොඳට අධ්‍යයනය කරලා බලන්න. එතකොට ඒ එතනින් පුළුවන් දෙයක් කරන්න අපිට. දැන් මම කියන්නේ විද්‍යාව අතාරින්නකො දැන් අපි කලා විෂයට ගමුකො. දැන් අපි හිතමු සමහරට සින්දු කියන දක්ෂිනෙට අවශ්‍ය නැහැ මේ මේ තැන් තැන් වල යන්න. මේ රැකියා අධ්‍යයෝගිකය කියන්න අවශ්‍යතාවක් නැහැ. මොකද එයාට දැන් YouTube තියෙනවා. දැන් මහලොකු මේ තාක්ෂණයක් ඕනේ නැහැ. තමන්ගේ ෆෝන් එක ගත්තා ස්මාර්ට් ෆෝන් හැමෝටම වගේ තියෙනවා. නැත්නම් යාළුවෙකින් ඉල්ල ගන්න පුළුවන්. ඉල්ලගෙන තමන්ගේ සින්දුවක් කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. එතකොට ඒක ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නැටුමට දක්ෂයි නම් ඒ පැත්තෙන් කරන්න පුළුවන්. නැත්නම් කණ්ඩායමක් එකතු කරගන්න පුළුවන්. ඒ විදිහ දෙයක් කරලා තමන්ගේ දෙයක් කරන්න කියන එක තමයි මගේ මන් දෙන අදහස. ඊළඟ විද්‍යාව දැන් අපි කතා කරන විද්‍යාව විශ්ය සම්බන්ධයෙන් දැන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඒක ගැන මේ නිකම්ම ඔය විෂයම ඉගෙන ගන්න නැතුව කැම්පස් යන අදහසින්ම කරන්න නැතුව ඒකම කරන්න නැතුව මේ පොඩ්ඩක් බලන්න ලෝකෙ දිහා. පුළුවන් නම් මේ රසායන විද්‍යාව සම්බන්ධ කර්මාන්තයකට ගිහින් බලන්න. සමාජයට කතා කරොත් ඔය ගොඩක් මේ කර්මාන්තවල ඉන්න මේ මේ මැනේජර්ස්ලා ඒ වගේම ඊටත් වඩා ඉහළ ඩිරෙක්ටර්ස්ලා වුණත් මේ ඉතා පහසුවෙන් අවසර දෙනවා මේ සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බලන්න යන්න. සමාජයට මේ තමන්ගේ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරොත් රසායන විද්‍යා ගුරුතුමියකින් හරි ඒ වගේ එහෙම නැත්නම් පොඩි පන්ති එක නම් තමන්ගේ ඉන්න පන්ති භාර ගුරුතුමාගෙන් ගුරුතුමියකින් ඉල්ලුවත් අපිට මේ කර්මාන්ත බලන්න යන්න දෙන්න මැඩම් කියලා කිව්වොත් අනිවාර්යෙන් අවස්ථාව දෙනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා අධ්‍යයනය කරලා බලන්න කොහොමද මෙයාලා මේක හදන්නේ කියලා. එතකොට අපිට අදහසක් එනවා. අනිත් දේ තමයි අපේ දැන් ගොඩාක් බිස්නස් කරන්න පුළුවන් අපේ රටේ. දැන් හිතන්න දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක සැනිටයිසර් කියන එක අවශ්‍ය වුණා නේද? දැන් ඇල්කොහොල් අඩංගු. ඕකේ මහා තාක්ෂණයක් නැහැ. තියෙන්නේ නිකම්ම මේ මේ ඇල්කොහොල් ටිකක් ගෙන්න ගන්න. සමහරට මේ මේ තියෙන්නේ මේ එතනෝල් කියන්නේ ඔය අරක්කු වල එහෙම තියෙන දේනේ. එතනෝල් ටිකක් අරගෙන නැත්තම් මේ දැන් ගත්තොත් අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් IPA කියන දැන් ඔය දෙකෙන් එකක් අරගෙන ඊට පස්සේ ඒකට මොකක් හරි සුවඳක් දාලා සුවඳ වර්ග ගන්න පුළුවන් ඕන තරම් මේ පිටකොටුවට ගියානම් ඔය ඕන තරම් තියෙන කඩවල් ඒවා දෙන පොඩ්ඩක් ඔය ඇවිදලා බැලුවනම් තියෙනවා. ඒ වයිතෝට ග්ලිසරින් දැන් අන්තර්ජාලය තියෙනවානේ, අපිට මොකක්හරි දෙයක් හදාගන්න ඕන නම් ඒකෙන් බලන්න පුළුවන් කොහොමද මේක හදන රෙසිපි එක කියලා. ගොඩක් දේවල් තියෙනවා අන්තර්ජාලයේ. ඊට පස්සේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය ගන්න පුළුවන් ඕන තරම් මේ කඩවල් තියෙනවා, රසායනික ද්‍රව්‍ය විකුණන කඩවල්. පිටකොටුවට ගියොත් හොයාගන්න පුළුවන්. මම නම් කියන්න කැමති නැහැ මෙතෙන්දී, ඒක නිකන් ඇඩ් එකක් වගේ වෙන හින්දා. මේ පිටකොටුවට ගියොත් පුළුවන්. දැන් මේ ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් කියන කෙමිකල් ගත්තහම බොහොම පොඩි ගානකට ගන්න පුළුවන්. රුපියල් 1000කට ගොඩක් දේවල් ගන්න පුළුවන් මේ. එතකොට ඒවා එකතු කරලා මිශ්‍ර කරන දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒවා පොඩ්ඩක් එකතු කරලා මිශ්‍ර කරලා ගත්තනම්, හැබැයි දැන් මේ භෞතික රසායන එහෙම අවශ්‍ය වෙනවා, තාපදායක ප්‍රතික්‍රියාවක් එහෙම වෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඒක අදාළ විදිහට සකස් කරගෙන එතකොට වෙළඳපොළට දාන්න තියෙන්නේ. දැන් ගොඩක් අය ගෙවල් වල වුණත් තමන්ගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය හදනවා, එක්ක සැනිටයිසර් වගේ දේවල් හදනවා. ඒ වගේ ගොඩක් දේවල් නිකන් මේ විද්‍යාව දන්නේ නැති අය පවා හදනවා. ඉතින් මම කියන්නේ මේ ඒ වගේ තමන්ගේ දෙයක් පටන් ගන්න බලන්න උත්සාහ කරලා හරි එතකොට තමයි ඇත්තටම තමන්ට මේ අනිත් අයට රැකියා අවස්ථා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට අනිත් එක තමන්ගේ දෙයක් පටන් ගත්තාම තමන්ට තමා ලොකු ආදායමක් ලැබෙන්නේ. මොකද අවසානයේ ගත්තොත් අපි වාචාරි උපාධිය මොනවා කරත් අන්තිමට සල්ලිනේ ප්‍රශ්නේන්නේ. දැන් ගොඩක් අය මොනවා අධ්‍යයනය කරත් අන්තිමට රැකියාවක් කරන්නේ, ආදායමක් ලබන්න බලන්නේ. ඉතින් තමන්ගේම ආදායමක් මුලින්දම් තියෙනවා නම් ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් අවශ්‍ය දේවල් ගන්න පුළුවන්, අවශ්‍ය දේවල් වියදම් කර ගන්න පුළුවන්, කාටවත් බරක් නැහැ. ඉතින් මම කියන්නේ හැම විටම මේ තමන්ගේ දෙයකින් ඉදිරියට යන්න කියන එක තමයි.
අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එකකින් හදන්න ඕනේ රස්සා පස්සේ දුවන කට්ටිය නෙමේ, රස්සා මවන කට්ටිය. කියන්නේ රස්සා හදලා අනිත් අයටත් රැකියා දෙන්න පුළුවන් ඔන්ටර්ප්‍රිනර්ස්ලා තමයි බිහි කරන්න ඕනේ. ඉතින් ප්‍රසංග අයියා කියන්නේ ඒ වගේ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් මේ විදිහට කර්මාන්ත බිහි කරලා ගොඩක් කට්ටියට රැකියා දෙන්න, ඒ වගේම ලංකාවෙන් පිටට යන සල්ලි ගොඩක් ඉතුරු කරලා ලංකාව ඇතුළෙම පාවිච්චි කරන්න බිස්නස් හදලා තියෙන එක්කෙනෙක්. අනාගතයේදී විදේශ විනිමය ගොඩක් ලංකාවට ගේන්න පුළුවන් බිස්නස් ඩිවලප් කරන කෙනෙක්. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට. ඉතින් මං ප්‍රසංගයගේ කන්ටැක්ට් ඩීටේල් සහ මේ PGIS එක ගැන ලින්ක්ස් ඔක්කොම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඉතින් ප්‍රසංගය ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට ගොඩක් වටිනා කරුණු කාරණාවක් අපිත් එක්ක මේ බෙදාගත්තට. හරි, මේ විදිහට අපේ තව ඇස්ට්‍රෝටෝක්ස් ප්‍රෝග්‍රෑම් එකක් අවසාන වෙනවා. ඒ එක්කම අපේ ඇස්ට්‍රෝටෝක් සීරිස් එකම ඉවර වෙනවා. ඉතින් ලබන සතියේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් අපි කරනවා, Q&A session එකක්. අනිවාර්යයෙන් මේකත් එක්ක ජොයින් වෙන්න. ඉතින් අපි ලබන සතියේ හම්බෙමු. එකම වාරකට ජය වේවා.